ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට වැඩි 7ක් කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි. අද මේ කතා කරන විවාදය අපිට උඩින් කහම් කඩා පහත් වෙච්ච විවාදයක්. මොකද න්‍යාය පුස්තකය තුල මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කමිටුව තුල කතා කරලා අද දවසේ මේ වෙනකොට අවසන් කරන්න තිබුණේ මේ රටේ ප්‍රජාන්තවාදී ආරක්ෂ බලාපොරොත්තු වෙන මිනිස්සු ප්‍රජාන්තවාදී වෙනසක් සඳහා වෙන කාරණාවේදී මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය සම්මත කරන්න නිමිත වෙලාව තමයි අද මේ වෙනත් විවාදයකට අපේ කාලය මරන්න සිද්ධ වෙලා තියෙන්නේ. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහම්බෙන් ව්‍යවස්ථා සංශෝධනය අහම්බෙන් ආපිකක් නෙවෙයි. ඒ ව්‍යවස්ථා සංශෝධනය මේ සමාජයේ පහුගිය කාල පරිච්ඡේදය තුළ ඇතිවෙච්ච දේශපාලන කතිකාවක ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙනවා කියලා එදා අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ජයග්‍රහණය කරනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දක්වපු ප්‍රතිමත් ප්‍රකාශනය සඳහන් කරලා ඒකට ජනවරමක් හම් වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරමින් තියෙන වෙලාවේ ඒ අතරතුර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා කරපු යම් දේශපාලන විනාශයක් නිවැරදි කර ගන්න තිබිච්ච අවස්ථාව තමයි අපිට ඊයේ දවසේ කරපු ඒ දේශපාලන උපරවැට්ටියෙන් අපිට අහිමි වෙලා ගියේ. එක පැත්තකින් බැලුවම මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන කරන්න, ප්‍රජාන්තවාදය ශක්තිමත් කරන්න, අනිත් පැයෙන් බැලුවෙන් පස්සේ මේ රටේ ගමන් මගට හානි වෙච්ච වින වෙච්ච යම් දේශපාලන තීන්දුව නිවැරදි කරන්න, ඒ ගත්ත තීන්දුව වෙනස් කරන්න ගත්ත තීන්දුව ගන්න තිබිච්ච අවස්ථාව තමයි අපිට අහිමි වෙලා ගියේ. දැන් ඒක හම්බයක් විදියට වුණාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. ඊයේ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව අමතලා කතා කරන බව අපි කවුරුවත් දන්නේ නැහැ. අපි මෙතනට එනකොට ජනාධිපතිතුමා ආවා, ජනාධිපතිතුමා කතා කරා. ඒක හොඳයි, කමක් නැහැ. හැබැයි එතුමාගේ කතාව බාධා කරගෙන විවාදයක් කරනවනම් ඒ කතාවේ අඩුම ගානේ පිටපත් ලබා දීලා නියමිත කාලයක් ලබා දීලා එහෙම දෙයක් වෙන්න ඕන. කතාව කොල්ල ඉවරච්ච ගමන් මෙතන ඇතුලේ සංවාදයට පිළිතුරක් විදියට විවාදයක් දෙන්න කටයුතු කරා. දෙවනුව ජන කතානායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක කණ්ඩායම රැස්වීමක් ඇඳවලා එහා පැත්තේ රැස්වීමක් ගන්නකොට ඒකට නීතිපතිවරයා ගෙන්වලා නීති අර්ථකථනක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තු සම්පදාය තුළ මේ රටේ ව්‍යවස්ථාදායක තුළ මේ 50 සම්මත කරන ක්‍රමවේදය තුළ ආපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හරහට බැරියර් එකක් දාන්නත් එතන කටයුතු කරන්න සංවිධානාත්මක කටයුතු කරා. මොකද මේ ව්‍යවස්ථාව ආවේ නිකම්ම නෙවෙයි, මේ සංශෝධනය ගරු අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට අවස්ථා ගණනාවක් කතාබහ කරලා පක්ෂ විදියට පක්ෂ නායකයන් විදියට සාකච්ඡා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අර්ථ නිරූපණය අරගෙන අනිත් පැයෙන් පාර්ලිමේන්තු අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකාර සභාවේ සම්මත වෙලා ඒ ආපු පනත තමයි ඊ අහුල ගන්න කටයුතු කරේ. ඒක නිසා මේ පනත නැවත වතාවක් ගේනවද නැද්ද කියන කාරණාව සැක සංකා අප වෙත පහළ වෙමින් තියෙනවා. ඊයේ මේ සිදුවීම මෙතන සිද්ධ වෙනකොට ඊයේ රාත්‍රියේ මේ ලෝකෙම අපේ රට දිහා බලාගෙන හිටපු වෙලාවක් මෙතන කතා කරව ජිනීවා මානහිංගම් කොමිසම අපිට විරුද්ධව යෝජනාවක් ගෙනල්ලා ඡන්ද හිමිසන්න තියෙන වෙලාව ඒ මානහිමිකම් කොමිසමේ කතා කරන්නේ මේ ප්‍රජාන්තවාදී විනාශකම් සහ සංසෝධනංග කතා කරන්නේ ඒ යෝජනාවෙත් ඇතුළත් වෙලා තිබුණේ ඒ කාරණා. එහේ ලෝකෙම ඡන්ද ගන්න ඉන්න වෙලාවේ මෙතන මේ කරපු ප්‍රජාන්ත විරෝධී ක්‍රියාවලිය මා විශ්වාස කරනවා අපිට ඡන්ද අඩු වීමටත් යම් බලපෑමක් වෙන්නේ නැති කියලා. අපිට හැමදාම අපේ කන්දරුවට උදව් කරපු රටවල් ගණනාවක් ඊයේ නිව්ට්‍රල් එහෙම නැත්නම් නිහඬ ප්‍රතිපත්තියේ ඡන්ද වැළඳීමේ වැළකෙහිදීම ප්‍රතිපත්තියට යන්නේ හේතු වෙන්නේ ඒ කාරණාව වෙන්නේ නැති. අනෙක් පැයෙන් බැලුවම ජනාධිපතිතුමාගේ කතාව සඳහන් කළා. එතුමා මේ වගේ කතා දැන් කිහිපයක් ජනාධිපති වුණාට පස්සේ කරා. අගමැති වුණාට පස්සෙත් කතා කිහිපයක් කළා. ජනාධිපති වුණාට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී අයවැය ගේන වෙලාවේදී සහ ඊයේ දවසේත් කතා කිහිපයක් කරා. මේ කතාවල එතුමා උත්සාහ කරේ මේ ජාත්‍යන්තර දිනා ගන්න තියෙන ඕනෑකම මේ ප්‍රශ්නේ ගොඩ ගන්න නම් ප්‍රශ්නේ වෙනස් මේ ප්‍රශ්නේ විසඳුම් ගේන නම් ලෝක දේශපාලන ජාතික දේශපාලනයට හා සමානව ඒ තීන්දුව දින ගැනීම අවස්ථාවේ තියෙනවා. හැබැයි ඒකට සමබාතවද මේ රටේ සිදුවීම් සිද්ධ වෙන්නේ ලෝකෙම අපේ රටේ දිහා බලාගෙන ඉන්නකොට මේ රටේ දස්ත මර්ධන පරද භාවිතා කරලා මර්ධනයක් සිද්ධ කරනවා. ලෝකෙ මේ සඳහා අවධානය යොමුමින් තියෙනවා. අද ඒ කාරණාව තුළ අපේ රට ප්‍රජාන්තවාදී විනාශ වෙනවා කියන කාරණා ලෝකෙ තුළ චිත්තයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම කාරණාවක්ම අපිට බලපානවා මේ ප්‍රජාන්තවාදී ගමන ශක්තිමත් කිරීමට වෙන බාධාවන් විදියට. අනිත් පැයෙන් බැලුම ජනාධිපතිතුමාගේ කතාවේ හරය එතුමා කිව්වේ පහු දවසක මම සංචාරයන් කිහිපයක් ගියා ඒකේ තොරතුරු කියන්න ආවා කියලා. සාමාන්‍ය සංචාරයන් වලින් දෙක ඒ සංචාරයන් තුනෙන් දෙකක්ම ගියේ නිල සංචාරයන් නෑ මලගෙවල් වල යන ගමන්. අපිත් මලගෙවල් වල ගියාම ඕම්බි ගහන්න එහෙම නැත්නම් බුලත් විර කකා කාත් එක හරි කතා කරන්න කට්ටිය එකතු වෙලා කතා කරන තැන් වල ඒක නිල සාකච්ඡා වෙන්නේ නෑ. ඒ කාරණා අපි දැක්ක ඊයේ දවසේදී පැහැදිලිවම ජනාධිපතිතුමා මෙතන සඳහන් කරා.
ඔබතුමාට තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ජනාධිපතිතුමා මෙතන පැහැදිලිව සඳහන් කරා ජපානය එකඟ වුණා කියලා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සභාපති සභාපතිත්වය ගන්න කියලා.
මම දැක්ක ඊයේ හවස වෙනකම් ජපන් තානාපති කාර්යාලය තුන එහෙමත් වරන්දුවක් වෙලා නැහැ කියලා. ඒක නිසා මේ විවාදය මා විශ්වාසන්නේ පළ රහිත විවාදයක්. අනිත් පැයෙන් බැලුවම ජනාධිපතිතුමා කතාවේ මේ රටේ මේ තියෙන විනාශයන්ට මොනවාකටද උත්තර දෙන්නේ? අර්බුදය ගැන කවුරුත් දන්නවා. අර්බුදයට විසඳුම් හොයන ක්‍රමවේදය තමයි වැදගත් වෙන්නේ. එතුමායි කතාව පුරාවටම තිබිච්ච MM කාරණා දිහා බැලුවම ස්ථිරසාර වැඩපිළිවෙලක් ගැන කිසිම තැනක සඳහනක් වුණේ නැහැ. එක පැත්තකින් බැලුවම මේ ආර්ථික අර්බුදයට වේදෙච්ච කාරණා දැන් මේ ආර්ථික අර්බුදයේ විසඳන්න ගත ඇතම් තීන්දුව එක පැත්තකින් පොලි අනුපාත වැඩි කිරීම සම්බන්ධ ඒ වගේම අනිත් පැයෙන් බැලුවම බදු අනුපාත වැඩි කිරීම සම්බන්ධ ගත තීන්දුව තුළ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය තව තවත් විනාශ කරන වාසියම මේ ආර්ථික හකුලා විගීමේ වේගය වැඩිවීම තුළ තවත් ගැළවිය නොහැකි අර්බුදයට ගොනුවෙමින් තියෙන බව පේන්න තියෙනවා. අනිත් පැයෙන් බැලුවම රටේ ආර්ථික වර්ධන වේග වැඩි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කිසිම පැහැදිලි කිරීමක් නැහැ. මේ රටේ ආහාර අර්බුදයක් තියෙනවා. ආහාර සඳහා වන උද්දමනයේ 95 කියලා ඊයේ ජනාධිපතිතුමා මා කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ආහාර අර්බුදයට ආහාර උද්දමයට උත්තර හොයන්න සාධාරණ ක්‍රමයක් මොනවද කියන කාරණා සඳහන් වෙන්නේ. ඒක නිසා මේ කාරණා මා විශ්වාස කරන්නේ ඵල රහිත සාකච්ඡාවක් වෙනුවෙන් තමයි මේ විවාදය අපි කටයුතු කරන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඉදිරි කාල සීමාව තුළ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයන් ගණනාවක් අලුතින් නිර්මාණය වෙමින් තියෙනවා. පහුගිය කාලයට වඩා මෙතන දැනුත් කතා කරා මද්ද්‍රව්‍ය භාවිතාව රටේ විනාශකාරී විදිහට වැඩි වෙමින් තියෙනවා. අනිකෙත් පැත්තෙන් බැලුවම පාතාලය කාලකට පස්සේ නැවත වතාවක් මහා දවන්ත භීෂණයක් බවට පත් වෙමින් තියෙනවා. බල්ල බලල්ල ගානට මිනිසු මරණ තත්ත්වයක් පත් වෙලා තියෙනවා. පාසල් සිසුන් සිසුවියන් අතර මද්ද්‍රව්‍ය භාවිතා කිරීම භාවිතා කිරීම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයක ගොදුරක් විදියට රටේ ළමා පරම්පරාව ශිෂ්‍ය පරම්පරාව ගොදුරක් බවට පත් වෙමින් තියෙනවා. ඒක මා හිතන්නේ ඉතාමත් දරුණු ඛේදවාචකයක්. ඒක නිසා මේ සමස්ත ක්‍රියාවලියම වෙනස් කරන්න කටයුතු කරන්න ඕන. අවසාන වශයෙන් ජනාධිපතිතුමා කතා අවසන් කරේ මේ අර්බුදය ගොඩ ගන්න කවුරුත් එකතු වෙන්න කියලා. එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නකොට තමයි අපි ඉදිරිපත් කරපු යෝජනාවට එතුමත් එකතු වෙලා මේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ සරුපාක්ෂ වැඩපිළිවෙලක්. එතුමා අගමැති වුණා මේකට උත්සාහයක් ගත්තා. හැබැයි ජනාධිපති වෙච්ච වෙලාවේ ඒ සඳහා කිසිම මැදිහත්වීමක් වුණාද? එතුමා අපි යෝජනා කරපු ජාතික සභාව යෝජනා කරනකොට ඒ ජාතික සභාවේ අරමුණු වුණේ සියලු පක්ෂවල අදහස් විමසලා මේ ක්‍රියාවලිය යම් දායකත්වයක් දෙන්න අපිත් එකඟුණා. අවසානයේ කතා අවසන් කරනවා. ඒ ජාතික සභාව මොකද්ද වුණේ? තවත් එක් විකාරයක් බවට පත් වෙලා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ගොදුරක් බවට ජාතික සභාව පත් වෙලා තියෙනවා. ජාතික සභාවේ සාමාජිකයන් 37යි. ඒ 37න් 8 දෙනෙක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ සාමාජිකයන්. එහෙම වෙන්න පුළුවන්ද? ඒ 8 දෙනාගෙන් 3 දෙනේ නිලබලයෙන් පත් වෙන අය තව 5 දෙනෙක් පත් කරා. පක්ෂක නායකයන් ගණනාවක් නැහැ. පක්ෂ නායක ඉන්න පුළුවන් එක්කෙනයි. එතන ජාතික සභාවේ ඡන්ද විමසීම් බල දේවල් නැහැ. එතන ප්‍රතිපත්ති ගැන කතා කරන තැනක් නම් ඇයි එහෙම බල දුරණයක් සඳහා වෙන මැදිහත් වීම වෙන්නේ? ඒක නිසා අපට සිද්ධ වුණා ජාතික සභාවට සහභාගී නොවී ඉන්න. ඒක නිසා සැබෑ ඕනෑකමක් තියෙනවාද මේ රටේ දේශපාලන අර්බුදය විසඳන්න, ආර්ථික අර්බුදය විසඳන්න? ඒ කියන කාරණා අපට ප්‍රශ්න සහගතයි. ඒක නිසා අපි විශ්වාස කරනවා අවසාන වශයෙන් කතානායකතුමා ඊයේ දවසේ නියෝජනය කරා 18-19 දවස් දෙකේ 22 ආණ්ඩුකම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය වෙනවා කියලා. ඒක වහාම ගේන්න ඕන, අනිවාර්යයෙන්ම ගේන්න ඕන. මේ රටේ මිනිසුන්ට කියනවා මේ වෙනුවෙන් ඇස්තරගෙන බලාගෙන ඉන්න, මේ වෙනුවෙන් මැදිහත් වෙන්න, මේකෙන් මග අරින්න කිසිවකට ඉඩ දෙන්න එපා කියන කාරණා සිහිපත් කරමින් කොට වෙලා ලබා දීම සම්බන්ධව තමයි ස්තුතිපද කරමින් මාන්නේන බොහොම ස්තුති.
ස්තුති කරමු මන්ත්‍රීතුමා. ගරු ගීතා කුමාරසිංහ මහත්මයා ඔබතුමියට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි මට විනාඩි 6ක් ලබා දීම ගැන. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ආර්ථිකව අපිව වැටිච්ච තැනගෙන කතා කරනවා. හැම වෙලාවෙම අපිට බෑ මේ කෝවිඩ් එක හැදුනා කිය කිය ඒක කරේ තියාගෙන යන්න. එහෙම නැත්නම් අපිට බෑ අපිට තියෙන වෙනත් සංචාරකෙයි නොපැනීම ගැන කම්ප්ලේන් කර කර ප්‍රශ්න කර කර ඒක ගැන ඉන්න. නමුත් මට කියන්න කැමතියි මේ ලංකාවේ කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන අවස්ථාවක ඔබතුමන්ලට ඒ අදාළ විශේෂ රාජ්‍ය අමාත්‍යවරිය හැටියට කතා කරන්න ලැබීම ගැන. ලංකාවේ පූර්ව ළමාවිය දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් හා කැපවීමක් රජය මගින් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම දරුවන්ගේ දිවාහාරය පෝෂණයෙන් හා ගුණෙන් පිරි පුන්ව ලබා දීමට අවශ්‍ය විධිමත් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා. මන්ද පෝෂණයෙන් තොරව නිරෝගී දරු පරපුරක් බිහි කිරීම උදෙසා, මුල් අමාවිය දරුවන් ශක්තිමත් කිරීම උදෙසා ලෝක බැංකු ආධාරය යටතේ ප්‍රථම ළමාවිය දරුවන් සඳහා දිවාහාරය ලබා දීමට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දිනකට එක් දරුවෙක් සඳහා රුපියල් 30ක් පමණක් ලබා දුන් අවස්ථාවේදී අද ඒ වැඩි කර රුපියල් 60ක් දක්වා ඉදිරියට ගෙන ඒමට කටයුතු කරගෙන යනවා. ආර්ථික අර්බුදයේ හමුවේ මෙවන් තත්ත්වයක් වත් අපට කර ගැනීමට ලැබීම ගැන සතුටු වෙනවා. රුපියල් 60 මදි බව මම දන්නවා, ඔබ සියලු දෙනා දන්නවා. නමුත් අඩුම තරමින් ඒවත් ලැබීම අපි සතුටටපත් වෙන්න ඕනේ. ඒ සමගම පවතින දැඩි ආර්ථික අර්බුදයේ හමුවේ අඩු ලාභ ආදායම් ලාභී පවුල් 35,500ක් පෙරපාසල් ළමුන් සඳහා එක පෙරපාසලකට රුපියල් 5,000ක් වන පරිදි, ඒ වගේම දරුවෙකුට ගෙවා ගන්න බැරි නම් තමන්ගේ පන්තිය වෙනුවෙන් ඒ සඳහා දීමනාවක් දීමට කටයුතු කරනවා. මුල් ළමාවිය දරුවන් 1,55,000කට මේ ප්‍රතිලාභය ලැබෙනවා. ඒ තුළ වතුකරේ දරුවන් 35,000ක් ඇතුළුවත් කර තිබෙනවා. විශේෂයෙන් ඒ දරුවන්ට මන්ද පෝෂණය පිළිබඳ කිසියම් ඉඟියක් ඇති හැම පළාතකම දරුවන් ඉලක්ක කරගෙනයි මේ කටයුත්ත කරන්නේ. ඉපදෙන දරුවා පෝෂණයෙන් පිරිපුන් නිරෝගිමත් දරුවෙකු බවට පත් කිරීමට නම් ගැබිනි මව පෝෂණයෙන් ශක්තිමත් කළ යුතුයි. පෝෂණයෙන් සම්පූර්ණ ශක්තිමත් කරන ලද ගැබිනි මවක් තමන්ගේ දරුවාව නිරෝගිමත් අඩුබර දරුවන්ගෙන් නොවි පිරිපුන් හොඳ දරුවෙක් ලබා ගන්න අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000ක් පමණ පෝෂණ දීමනාවක් ලබා දෙනවා. ගැබිනි කාලයේ මාස 6ක්, ඉන්පසු කිරිදෙන කාලයටත් තවත් මාස 4ක් වශයෙන් පූර්ණ මාස 10ක් මෙම දීමනාව ලබා දෙනවා. පසුගිය අතුරු අයවැයෙන් රුපියල් 2,500ක් ඒ මතර ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම 350,000කට වැඩි ගැබිනි මව්වරුන් මේ ප්‍රතිලාභය ලැබෙනවා. සභාවේ කරු මන්ත්‍රීතුමනි, පූර්ව ළමාවිය දරුවා සමාජයට යන මුල්ම අවධියයි. දරුවෙකුට ඒ ඉතාම යහපත් සිදුවීමක් සිදුවිය යුතුයි. ඔහුගේ මානසික තත්ත්වය, ඒ වගේම මේ රටේ අද පවතින විශාල වශයෙන් තන මත්ද්‍රව්‍ය රකුසාගෙන් ඒ සියලු දෙයින් දරුවා ගලවා ගන්න, දරුවා යහමගට යන දරුවෙකු බවට පත් කරන්නට සියලු ශක්තිය ලබා දිය යුත්තේ පූර්ව ළමාවියයි. එම නිසා අපි පූර්ව ළමාවිය ගුරුවරුන් වෙනුවෙන්
ගරුවත් අමතුමිය ඔබතුමීට තව විනාඩි දෙකක් කාලයක් තමයි
මේ ආබාධිත, ඒ වගේම වයෝවෘද්ධ මෙන්ම කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අසරණ පවුල්වල දරුවන් කාන්තාවන් වෙනුවෙන් විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ජනගහනයෙන් හරි අඩකට වඩා සිටින්නේ කාන්තාවන්. හරි අඩකට වඩා සිටින මේ කාන්තාවන්ගේ පිළිබඳ සියලු දෙනාම පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා මම වැඩියෙන් දැක්කේ දෙපැත්තට වෙන් වෙලා කතා කරන, ගහ බැන ගන්න, සණ්ඩු කරන කිසිම දෙයක් විවේචනයෙන් තොරව සත්‍යයක් වුවත් පිළිගන්න පාර්ලිමේන්තුවක් හැටියට අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ වගේ අවස්ථාවකදී දරුවෝ කියන්නේ රජයේ බාරකාරත්වය. අද වීදිවත් ගාන යනකොට ලයික් කණුවක් ළඟට යනකොට අපි දකින්නේ හිඟා කන අම්මලා දරුවෝ වඩාගෙන ඉන්නවා. ඒ දරුවන්ට එසේ හිඟමනේ යොදවන්නට කිසිදු අයිතිවාසිකමක් කාටවත් නැහැ. එහෙමනම් ආරක්ෂක පොලිස් ආරක්ෂක ළමා අංශේ මගින් අපි ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් ඒක මැඩලලා ඒ දරුවන්ට නිවසක්, ඒ දරුවන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලමින් හැකි ඉක්මනින් ළමා ආරක්ෂක අධිකාරියේ වගකීමක් වෙලා තියෙනවා. ඒ හිඟමන් යදින යාචකයින් ඒගොල්ලෝ සැබෑ මව්වරු නෙවෙයි, සැබෑ පියවරු නෙවෙයි. ඔවුන් ඒක කරන්නේ ව්‍යාපාරයක් හැටියට. ඔවුන් හැමතිස්සෙම උත්සාහ කරන්නේ කාගේ දරුවෙක් අරන් ඇවිල්ලා ඇතපය කඩලා පාරට ගෙනෙල්ලා පෙන්නලා මොකක් හෝ ව්‍යාපාරයක් කරගන්න. ඒක නිසා අපි සියලු දෙනාම එකට එක්වී මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ
කඳුළු
පිස දමා මල්වන් දරුවන්ගේ සිනාපිරුණු ලොවක් තනන්නට කාන්තාව අපචාරවලින් දූෂණයෙන් පීඩාවට පත්වී සිටින සියලු කාන්තාවන්ගේ රැකවරණය ලබා දෙමින් ඔවුන්ට ශක්තියක් වන්නට සියලු දෙනාම එක් වී කටයුතු කළ යුතු බව මගේ හැඟීම වෙනවා. ඉදිරියේදී පළමුවෙන්ම මම ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ අමාත්‍යංශයේ හැටියට එතුමා ඉතාම සංවේදීව මේ සියලු කටයුතු කාරණා මුදල් වෙන්කර බවත් තව විශාල අපේ තියෙනවා වැඩසටහන් රාශියක්. මේ රාශිය තුළින් අපි ශ්‍රී ලාංකික කාන්තාවටත් දරුවන්ටත් ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.
ඔබි සුති ගරුවමතු මේ ගරු දේශී ඇලවතුල මන්තිතුමා ඔබතු බල ගාඩි හයක් කාලයක් තිබෙනවා.
මුලසරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව අමතා කළ කතාව සම්බන්ධයෙන් කරන විවාදයේදී එතුමාට ප්‍රථමයෙන්ම කියන්න ඕනි, අද අප රටේ වර්තමානයේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය මේ අහඹු ලෙස සිදුවූ සිදුවීමක් නෙමෙයි. විශේෂයෙන්ම අපි දන්නවා රටේ නායකයා රටේ ජනතාව එකතු වෙලා පළවා හැරලා, ඒ වගේම අගමැතිවරයාට අස්වැන්න සිද්ධ වුණා, කැබිනට් මණ්ඩලයට අස්වැන්න සිද්ධ වුණා. එතකොට රටේ ජනතාවගේ මේ පීඩාව අපි දන්න ඉතිහාසයේ ඉතාමත් භයානක උද්ධමනකාරී තත්ත්වයක් තුළ තමන්ට තුන් වේලක් කන්න බැරි තැනට පත්වුණු නිසා තමයි මෙවැනි පීඩාකාරී තත්ත්වයක් රට තුළ ඇති වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි කියනවා ජනාධිපතිතුමාට, ඔබතුමා ඇත්තට මේ තත්ත්වය නිර්මාණය වෙනකොට ඔබතුමා හිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඔබතුමා මේකට වග කියන්න ඕනේ කියනවා නෙමෙයි. නමුත් ජනතාව මේ ඇතිකර ජනතාවට තියෙන මේ පීඩාකාරී තත්ත්වය මුල්ලුණු කණ්ඩායම, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරය ඇතුළු ඒ රාජපක්ෂ පවුල් පාලනේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරය හැටියට, අපි දන්නවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරාම මාස 3ක් වචනයක් කතා කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි, පීබී ජයසුන්දර හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්, මේ වගේම ජනාධිපති ලේකම්, ඒ වගේම කබ්‍රාල් මේ රාජ්‍ය ඇමතිවරය හැටියට ඉද්දී විශාල බොරු කියලා පාර්ලිමේන්තුවට නොමග යව්වා. පස්සේ මහ බැංකුවේ අධිපතිවරය හැටියට ඉඳගෙන මේ තත්ත්වය ඇති කරන්න විශාල වගකීමක් දරිය යුතු පුද්ගලෙක්. ඒ වගේම තමයි ආටිගල මුදල් අමාත්‍යාංශ ලේකම්. එබැවින් අද මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇති කළ යුතුයි. මේ රට මේ අද තියෙන අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගන්නවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා, ජනාධිපතිතුමාගේ කතාවේදී අපි දැක්කේ නැහැ මේ රටේ ජනතාව විශ්වාසයක් ඇති වෙන ආකාරය. මේ තත්ත්වය ඇති කරපු පුද්ගලයන්ට කොයි ආකාරයෙන්ද අපි ක්‍රියා කළ යුතුයි කියලා එතුමා ඉඟියක්වත් තාම ලබා දීලා නැහැ. මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම කෝප් කාර්ක සභාවේදී යෝජනා වුණා මේ රටේ 122ක් වන ජනතාව අද ඉඟන්නන් බවට පත් කළා. තමන්ගේ දරුවන්ට වේලක් කර වේලක් දෙන්න බැරි තත්ත්වයට පත් කරලා පාසල් යන දරුවන් පාසලේ ආහාර නැතුව කලන්ත දාලා වැටෙන තැනට පත් කළා. ඒ වගේම මේ අය අවුරුදු ගණනාවක් හරිහම්බ කරපු දේවල් අද සහ මුලින්ම විනාශ කරලා ජීවත් වෙන්න බැරි රටක් බවට පත් කරපු කණ්ඩායමට මොකද්ද කරන්න කියන එක ගැන අපි වැදගත් සාකච්ඡාවක් කළ යුතුයි. විශේෂයෙන් පාර්ලිමේන්තුවට තියෙන වගකීමක්, පාර්ලිමේන්තුවට තියෙන වගකීමක් මේ සම්බන්ධයෙන් මේ තත්ත්වය ඇතිකර හිතාමතා ඇතිකරපු කණ්ඩායමට දඬුවම් ලබා දිය යුතුයි. මේක විශාල අපරාධයක්. මේ රටේ දීර්ඝ කාලයක් තමන් හරියම්බ කරගත්තනම් යමක් ඒ සියල්ල අද විනාශ වෙලා තියෙනවා මේ කණ්ඩායම ඇති කරපු මේ තත්ත්වය තුළ. ඒ නිසා අද අපි පැහැදිලිවම කියන්න ඕනි, මේ තත්ත්වයත් එක්ක ජනාධිපතිවරයා මේක තේරුම් ගත යුතුයි. ඔබතුමා පැහැදිලිවම විශාල උත්සාහයක් ගන්නවා අද රටේ තියෙන මේ ආර්ථික තත්ත්වය, ඒ වගේම මේ ණය තත්ත්වය මේවා විසඳා ගැනීම සඳහා. නමුත් බලන්න ජාත්‍යන්තරේ දැන් මේ වෙනකොට අපේ ජිනීවාලු දැන් මොකද වෙලා තියෙනවා? පරාජයට පත් වෙලා තියෙනවා අවාසනාවන්ත ලෙස. දැන් මේවා තවදුරටත් ඉස්සරහට ගියොත් මොකද්ද වෙන්නේ? මේ තත්ත්වය බැරෑරුම් වෙනවා තව තවත්. අපිට ඇඟලුම් වලට දීලා තියෙනවා විශේෂයෙන්ම GSP Plus වැනි බදු සහන. දැන් මේවා සම්බන්ධයෙන් දැන් අනතුරු අඟවලා තියෙනවා. එහෙමනම් මේ තත්ත්වයේ තවත් දරාරුම් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වෙනකොට ජාත්‍යන්තරයේ මේ රටේ ජනතාවට කරපු මේ අපරාධේ සම්බන්ධයෙන් දැන් අද වෙනමම කතා කරන්න ආරම්භ කළා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේකට වගකීතු පුජ්‍යලයන්ට විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලා ගත්ත යම් යම් තීන්දුව తీරන ඒ ගැනීම සඳහා ඒවට සහය දුන්න අය ගොවියන්ට විශේෂයෙන්ම එක රාත්‍රියකදී ගත්ත මේ රටේ ජීවත් වෙන ගොවි ජනතාව විවගා විතරක් නෙමෙයි මෙරට අපනයන භෝග මේ සියල්ල සඳහා රසායනික පොර තහනම් කරන්න ඕන කියලා තීන්දුවක් ගත්තා.
ඒකෙන්
වෙච්ච අලාභේ
ඔබතුමාගේ අවසන් විනාඩි දෙක.
ඒකෙන් වෙච්ච විනාශය අද අපේ රටේ මේ ආහාර හිගයට බලපාලා තියෙනවා. අපේ රටේ ආර්ථික විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ගජ මිතුරන්න බදු සහන දීලා මොකද්ද ඒ ක්‍රියාත්මක කරපු කාරණාවලදී අපි දැක්කා ඒ තත්ත්වය තුළ අපේ රටට භාණ්ඩාගාරයට එන්න තිබුණු බිලියන 600ක් අතර වසරකට අහිමි වෙලා ගියා. මේ තත්ත්වය තුළ තමයි අපි ශ්‍රේණිගත කිරීම වලින් පහළට ගිහිල්ලා ඒ ගත ඔලමොට්ටල තියෙන නිසා අද ඒක තුළ විතරක් නෙමෙයි සීනි වලින් බදු වංචා කරලා හොරගම් කරලා මේ කරපු ක්‍රියාවලිය තුළ අපේ රට අද අවාසනාවන්ත ලෙස ඒකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන කාටද? මේ රටේ ජීවත් වෙන ලක්ෂ 222 ජනතාවට. අපේ රටේ අපේ ඇමතිතුමිය කිව්වා දරුවන් ගැන කතා කරා එතුමිය. දරුවන් ගැන තියෙන මන්දපෝෂණ තත්ත්ව ගැන කතා කරා. එහෙනම් දරුවන්ට අනාගතයක් අද ඉතුරු කරලා තියනවද? මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලේ රාජපක්ෂ පවුල් පාලනේ. ඒකට උදව් කරපු නිලධාරී ඉන්නවා. ඒද අපි බහුවේ අර නම් සඳහන් කරමු නිලධාරී මේ අයට අද වගකීමක් නැති දැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා අද විපක්ෂයෙන් සහාය ඉල්ලලා තියෙනවා හැම කෙනාගේම සහාය ඉල්ලලා තියෙනවා. ඇත්තටම අද රටේ තියෙන තත්ත්වය හැටියට රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කරලා අපි විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය විශාල කාර්යභාරයක් මේ කරන කටයුතු වල අපි සහාය දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේ කරපු අපරාධය කරපු මේ රටේ ආර්ථික කඩාබිද දාපු ඒ කණ්ඩායමට අවශ්‍ය නීතිමය පියවර දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඒ තුල තමයි රටේ ජනතාවගේ විශ්වාසය ජනාධිපතිරට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එකත් මතක් කරමින් රට මෙතනින් ගොඩ ගන්න නම් අපි රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුමයි කියන එක මතක් කරමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
සුති ගරු මන්ත්‍රීතුමා, ගරු තාරක බාලසූරිය අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
මම කියද්ද
විනාඩි 6ක කාලයක් තිබෙනවා.
මූලසනරණ මන්ත්‍රීතුමනි, මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට විනාඩි 6ක් වගේ කාලයක් මේ සභාවේ කාලය වෙන් කරපු එක පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම මෙතනදී ඒ අදහස් ඉදිරිපත් කරපු සමහර මන්ත්‍රීවරුන්ගේ අදහස් දිහා අහනකොට මම යම්කිසි විදිහකට පුදුමයකට පත් වෙනවා. අපේ වීරසුමන මන්ත්‍රීතුමා මට ඉස්සෙල්ලා කතා කරනකොට කිව්වා මේ ජිනීවා එකෙන් මේ යෝජනා මාලාවක් ගෙනල්ලා තිබෙන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී 22 වෙනි සංශෝධනය ගියන්නේ නැතුව මේ විවාදයක් අතගෙන ආපු හින්දා කියලා. ඉතින් මම ඒ පිළිබඳව මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒකෙන්ම එතුමාගේ ජිනීවා පිළිබඳව තිබෙන අවබෝධය ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම වීරසුමන මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිතුමා මේ රාජතාන්ත්‍රීය මට්ටමින් ගිය නැල්ලු මේ මලගෙවල් දෙකට ගියේ. එතුමා අර මලගෙවල් වලට ඒ මාතර ගාල්ලේ යනකොට බුලක් කරනවා වගේ ගිහිල්ලා මේ ජනාධිපතිතුමත් එතුමා හිතන්න ඇති ඔය රජිනගේ මලගෙදරටත් ඒ වගේම ඒ ජපාන් හිටපු අගමැතිතුමාගේ මලගෙදරටත් යනකොට ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා. මම එතුමා මෙතන හිටියේ නැති වුණත් මම එතුමාට කියන්න කැමති විශේෂයෙන්ම ඒ රජිනගේ මලගෙදරදී විශේෂයෙන්ම ඒ තේ සංග්‍රහයක් ඒ එහෙම ස්ලෑසි කරලා තිබෙනවා ඒ සියලුම ඒ ආපු රාජ්‍යසාන්ත්‍රීය මට්ටමින් ආපු ඒ නායකයන්ට. ඉතින් මම හිතන්නේ මෙවැනි ඒ අවස්ථාවක් විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ ඒ ජනාධිපති කෙනෙක්ට ගිහිල්ලා අනික් රාජ්‍ය නායකයන්ව මුණ ගැසෙන්න. ඉතින් ඒ වගේම අපේ හිටපු ජනාධිපතිතුමත් එතුමා ප්‍රකාශයක් කරා මේ 1978 ඉඳන් පස්සේ තමයි මේ ඔක්කොම ආර්ථිකය කඩාවැටෙන්නේ කියලා. ඉතින් මම ඒ පිළිබඳව පුදුමයටපත් වෙනවා. මම එතුමාට කියන්න කැමති මහා බැංකු වාර්තාවක් අරගෙන 1948 ඉඳන් ඒ 78 වෙනකම් කොච්චර වර්ධන වේගයක් තිබුණාද, 1978 ඉඳන් ඊපස් අද වෙනකම් කොච්චර වර්ධන වේගයක් තිබුණාද කියලා එතුමා අධ්‍යයනය කරගත්තොත් එහෙම එතුමාට මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එතුමා තවත් ප්‍රකාශයක් කරා මේ අපේ අලුත් විවස්ථාවක් ඕනෑලු අපේ විවස්ථාව දැන් ඒ සෑහෙන සැරයක් ඒ සංශෝධනය කරලා තිබෙනවා කියලා. මේක එච්චරම ලොකු ගැටලුවක් නෙවෙයි. මම දකින්න අන්දමටම ඉන්දියාවේ විවස්සාව මම හිතන්නේ සියවතාවකට වඩා ඒ සංශෝධනය කරලා තිබෙනවා. නමුත් ඒ විවස්සාව ඉන්දියාවේ ජනතාවට ගැලපෙනවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ මේ පාර්ලිමේන්තුවේ සමහර අපේ හුඟක් මන්ත්‍රීවරුන්ට යම්කිසි අදහසක් තිබෙනවා. ඒ තමයි අපි මේ විවස්සාවක් ගෙනාවොත් නැත්නම් මේ තිබෙන නීති වලට වඩා තව එක නීතියක් ගෙනාවොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ රටක් වෙනවා කියලා. විවස්ථාවකින් ඒ රට සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ රටේ ඒ ආර්ථික වර්ධන වේගය වැඩි වන්නේ නැහැ. ඒ වගේම දැන් මේ 22 වෙනි සංශෝධනය ගැන කතා කරා. අනිවාර්යයෙන්ම මේක වෙනවා අපි ඒ සංශෝධනය ගේන්න ඕනේ කියලා. ඒ වගේම අපේ ඒ තිබෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඒ රාමුව ශක්තිමත් කරන්නත් උවමනාවක් ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී අපි ඒ වගේම ඉදිරියේදී අපි ඒ සංශෝධන ගෙනල්ලා අපි ඒ අවශ්‍ය ඒ දේශපාලන ප්‍රතිසංස්කරණත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධනයේ 22 විතරක් නෙවෙයි අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඒ දූෂණ මර්ධනය කරන්න අපි 53ක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි විසල් බ්ලෝවර්ස් ඇක් කියලා ඒ 50ක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔත්තු දෙන කට්ටිය ඒ කට්ටිය ආරක්ෂා කරන්න. ඒ වගේම අපි තව 50ක් ගේන්න බලාපොරොත්තු වෙනවා බ්‍රයිවරියන් කමිෂන් සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් කරන්න. ඉතින් මෙවැනි පනත් අපි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අද ජන ඒ වගේම අපේ මට ඉස්සෙල්ලා කතා කරපු අලවතුර මන්ත්‍රීතුමා කියනවා අපි මේකට වගකී යුතු කට්ටියට දඩුවම් දෙන්න ඕනේ කියලා. හරි, දඩුවම් දෙන්න ඕන නම් බොහොම හොඳයි. නමුත් මම කියන්නේ දඩුවම් දෙන එකට වඩා ඒ ජනාධිපතිතුමා ඊයේ කියපු ප්‍රකාශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ රට තාම යථා තත්වයකට හැරිලා නැහැ. හුඟක් කට්ටිය අද පෝලින් නැති නිසා යම්කිසි විදිහකට හිතනවා අද මේ රට යථා තත්වයකට වැදලා තිබෙනවා කියලා. නමුත් ඉතාම භයානක කාලයක තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම ඒ ලෝකයේ අපි ගත්තොත් එහෙම ඒ ආර්ථික තත්ත්වය එන අවුරුද්ද වෙනකොට හුඟක් වෙලාවට අර රිසෙෂන් එකකට යයි කියලා තමයි හුඟක් ඒ ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ. ඒකට එවැනි තත්ත්වයක් උදා වුණොත් ඒ වගේම මේ යුක්රේනයේ රුසියාවේ තිබෙන යුග්‍රේ තව උග්‍ර වුණොත් එහෙම ඒකට ඉතාම අපිට අමාරු කාලයකට මුහුණ පාන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා ඒ කරුණු කාරණා හතරක් දීලා ඉදිරිපත් කරලා කිව්වේ අපි වෙන්න මේ විදිහට තමයි අපිට මේ ගමනින් ඉදිරියට යන්න පුළුවන් වන්නේ කියලා. ඒක තමයි මේ විපක්ෂයේ ඉන්න අපේ මන්ත්‍රීවරුන් මෙව්වට ඒ යෝජනා දෙන්නේ නැහැ. නැත්නම් අපි අර නැත්නම් අර ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් එහෙම නැත්නම් එවැනි සංකල්පයක් ගැන කතා කරනවා මිසක් නමුත් මෙව්වට හොඳ මොකද්ද විකල්පය කියන එක කියන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අනිවාර්යයෙන්ම අපි
ඔබතුමාට වත් විනාඩි දෙක කාලයක් තිබෙනවා ඔබතුමා. You have another 2 minutes.
ඒ වගේම අනිවාර්යයෙන්ම දැන් අපි අර staff level agreement එකට ඇවිදින් තිබෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි දැන් අපි ඒ අපේ ණය තියෙන රටවල් එක්කත් ඒ වගේම ඔය international sovereign bonds තිබෙන ඒ ආයතනත් එක්කත් දැන් අපි සාකච්ඡා කරමින් යනවා. ඒකට යම්කිසි ඒකකතාවක අපි මේ රටවල් එක්ක එන්න වෙනවා. ඒකෝර ඒ අපි ජනවාරි වලට ඉස්සෙල්ලා ඒකතාවයක් ඇති කර ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒකෝර ඒ හරහා අපිට IMF එකෙන් ඒක ඉවරුණාන් පස්සේ අපිට IMF එකෙන් ඒ බිලියන 2.9ක ඒ ලෝන් එකක් ලබා ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ IMF එකේ ලෝන් එක එනකොට යම්කිසි විශ්වාසයක් ඇති කරලා අනික් ඒජන්සිස් වලින් ඒ ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් වගේ ඒජන්සිස් වලිනුත් අපිට යම්කිසි මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. දැනට අපිට පොරොන්දු වෙලා තිබෙනවා ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකකින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ මිලියන 500ක ඒ ලෝන් එකක්. හැබැයි ඒ ණය ගන්න ඉස්සෙල්ලා අපි අර ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒ වගේම අනික් වැදගත්ම කාරණාවක් මම දකින්නේ අපේ මේ රාජ්‍ය ආයතන අලාභ ලබන රාජ්‍ය ආයතන අපිට යම්කිසි විදියකට ඒ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙනවා. දැන් අපිත් ඒ වාමාංශික ආభాෂකින් එන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් අපේ දේශපාලනේ අපි පටන් ගත්ත නිසා අපිත් කොයි වෙලෙත් රජයේ දෙයක් විකුණනවා නම් අපි විරුද්ධ වෙලා තිබුණා. නමුත් අපි ඒ යථාර්ථයට මුහුණ පාන්න වෙනවා. ඒ යම්කිසි විදිහකට අපි මේක ජාතික සම්පතක් කියලා කියනවා නම් ඒකෙන් ඒ ජනතාවටම වකර ලැබෙන්න ඕනේ. නැතුව ජනතාවගෙන් ඒ බදු මුදල් වලින් ඒ ආයතනය තවදුරටත් පවත්වාගෙන යනවා නම් ඒක ජාතික සම්පතක් කියලා කියන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගිය අවුරුද්දේ බිලියන 1057ක ලාභයක් ලැබුවා. ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක බිලියන 261ක ලාභයක් ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින්ස් එක බිලියන 791ක ලාභයක් ලැබුවා. අපි මේ තුන විතරක් එක්කව කරොත් එහෙම බිලියන 2000කට වඩා ලාභයක් ට්‍රිලියන දෙකක් වගේ ප්‍රමාණයක් අලාභ ලැබිලා තිබෙනවා. ඒක තව දුරටත් අපිට රටක් හැටියට මෙව්වායි අලාභ ලැබලා ඒ සේවකයෝ නඩවත් කරලා අපිට මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක අපිට ප්‍රශ්න කරගන්න වෙනවා. ඒ වගේම තමයි මේ ජනාධිපතිතුමාගේ ඒ කතාවේදී තවත් ඒ වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා. ඒ තමයි අපි මේ බදු යම්කිසි විද්‍යාවක ප්‍රතිවිවගත කිරීමක් කරන්න වෙනවා කියලා.
දැනට වෙලාව අවසන් වෙලා තියෙනවා.
දැනට 80%ක් ගෙවන්නේ ඒ වක්‍ර බදු. එහෙම නැත්නම් අර ඉන්ඩයරෙක්ට් බදු බේස් එකේ ඉඳන් අපි ඩිරෙක්ට් බදු බේස් එකට එන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්න ගරු මූලසල අරුඩු මන්ත්‍රීතුමනි මේක ඉතාම අමාරු කාලයක්. ඉතින් ඒ නිසා තමයි ජනාධිපතිතුමා කියන්නේ අපි මේකෙන් තාම ගොඩ ඇවිදින්නේ නැහැ. ඒ නිසා අපි විපක්ෂයේ සහයෝගය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. රටක් හැටියට අපි ඉදිරියට යන්න නම් මේ ප්‍රතිවිවගත කිරීම කරලා ඒ වගේම මේ රට හරි මාර්ගයට ගේන්න. ඒ නිසා මම සියලුම අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ මේ ජනාධිපතිතුමා කරන්න හදන දේට සහයෝගය දෙන්න. ඔබතුමාට මතකයි අපිත් අවුරුදු 5ක් මේ ජනාධිපතිතුමා අගමැති කාලයේදී අගමැතිතුමාව එළවන්න අපි කටයුතු කළා. නමුත් අපි අද යථාර්ථයට යම් විදිහකට මුහුණ දෙන්න ඕනේ කියමින් මගේ වචන ස්වල්පෙම නිම කරනවා.
සුදී ගරු ඔබතුමා, ගරු WDG සෙනෙවිරත්න මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 6ක කාලයක් තිබෙනවා.
මුලසනේ සිද්දගරුව මන්ත්‍රීතුමනි, ඊයේ ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා කරපු කතාව සම්බන්ධව අද විවාදයක් පවත්වන වෙලාවේ වචන කිහිපයක් කතාරන්න අවස්ථාව ලැබෙන සන්තෝෂ වෙනවා. අපි දන්නවා 1948 අපි නිදහස ලැබුවට පස්සේ ජීවිතය කාලය තුල මේ රටේ ඉදිරි ගමන ගැන අපි කල්පනා කරනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ වෙනකොට ක්‍රමානුකූලව මේ රට ඇවිල්ලා අපිට ආයි ගොඩ ගන්න අමාරු තත්වයකට රට වැටිලා තියෙනවා. රට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් විශාල අර්බුද රාශියක පැටලීච්ච අවස්ථාවක් මේ අවස්ථාව. අද අපේ රට බැලුවම අපේ රටේ ඉන්න ජනතාවට අද ගුවක් අයට තමුන්ට ආහාර වේලක් නැහැ. ඒ වගේම තමුන්ගේ ළමයින්ට අධ්‍යාපනය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමුන්ට අවශ්‍ය කරුණු සඳහා අවශ්‍ය මුදල් නැහැ. මේ විදිහ ඉතාමත්ම දිලිඳු අසරණ තත්ත්වයක රටේ ජනතාවගේ වැඩි දෙනෙක් අද පත් වෙලා ඉන්නවා. මේ නිසා අද අපි පිට පැවිදිලා තියෙන වගකීම තමයි මේ ජනතාව මේ තත්ත්වේ මුදවා ගන්න. මේ රට මේ තත්ත්වේ මුදවා ගන්න. ඒ සඳහා මම හිතනවා මගේ මතයත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ වැඩ පිළිවෙලට සහාය දෙන්න ඕනේ. එමෙතු අපි බෙදිලා කටයුතු කළොත් ඒ වගේම අපි කොටස් වශයෙන් කටයුතු කළොත් අපිට කවදාවත් එදියට එන්න බෑ. මේ ලෝකේ මෑණි තත්ත්වෙන් වලට පත් වෙච්ච රටවල් දිහා බැලුවාම ඒ රටවල් ඔළු උස්සලා තියෙන්නේ සමගිය. ඒ ඔළු උස්සලා තියෙන්නේ ඒ බේද බීන්නතාවය නැති කරලා ඒගොල්ලෝ එක රටක් වශයෙන් මේක අපේ රට කියන හැඟීමෙන් කටයුතු කිරීම තුළින් දෙවෙනි තත්ත්වයක් අපේ රටේ ඇති වෙන්න ඕනේ. නමුත් අවාසනාවකට මෙවැනි තාමත්ම දුෂ්කර තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවක වුණත් අපේ සමහර අය මේ කල්පනා කරන්නේ නැහැ. අපිට මෙතෙක් කල් අපේ රටේ පැවිතුන හැම රජයක්ම කළේ මොකද රටේ ජාතික ධනය තමුන්ගේ බලය ශක්තිමත් කරගන්න පාවිච්චි කළා. ඒ වගේම විරුද්ධ පක්ෂ හැමදාම බැලුවේ මොකද්ද? රජය දුර්වල කරලා රජය ඉවත් කරලා කොහොමද අපි බලයට එන්නේ කියලා. මේ විදිහට ගැටුම්කාරී තත්ත්වයක් තමයි අපේ රටේ සෑමදාම තිබුණේ. මේ ගැටුම්කාරී තත්ත්වය නිසා එක වැඩපිළිවෙලක් ඔස්සේ ඒ වගේම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ පරමාර්ථයක් ඔස්සේ ගමන් කරන්න බැරි වුණා. අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේක එක ආණ්ඩුවකට දොස් කියන වැඩක් නෑ. පෞගිය කාලය තුල තිබුණ සියලුම ආණ්ඩුව මේකට බක් කියන්නට ඕනේ. මොකද සියලුම ආණ්ඩුවේ ණය ගත්තා ණය අරගෙන පළදායි දේවල් වලට පළදායි ව්‍යාපෘතියෝ නෙවෙයි යෙදුවේ. සමහර විට තමුගේ දේශපාලන ශක්තිය වැඩි කරගන්න, තම තමන්ගේ ප්‍රදේශවල දිනු කරගන්න, තම තමන්ගේ ප්‍රදේශයට වමනා කරන යටිතල පාක්ෂිකව හදන්න මේ මුදල් වැය කළා මිසක් නැත්තම් පුළුල්ල ජාතික මෙහෙවරක් ඇති වෙන විදිහට ඒ ව්‍යාපෘති වලින් ආදායමක් ලැබෙන විදිහට නැත්තම් පළදායි වෙන විදිහට කටයුතු කළේ නැහැ. අද සිද්ධ වෙලා තියෙන්නේ සියලුම ව්‍යාපෘති සඳහා වැය කරපු මුදල් මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා අපේ රට බිලියන ඩොලර් බිලියන 52ක් නැ වෙලා තියෙනවා. ඉතින් මේක ගෙවන්න අද අපි බැඳිලා ඉන්නවා. අපිට නොගෙවන්නට බෑ. විශේෂයෙන්ම බිලියන 16ක් වහාම ගෙවිය යුතුව තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයත් අපි ගෙවිය යුතුව තියෙනවා. පෞගිය කාලේ අපි රජය ප්‍රකාශ කළා අපි දැන් ණය ගෙවන්න බෑ. ඒක නිසා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඉතින් මේක හොඳ දෙයක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. ඒ නිසා තමයි මේ වෙලාවේ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ අපි ණය ගෙවන්නේ නැහැ කියලා. කෙසේ නමුත් මම හිතනවා මේ තත්වයෙන් අපි ගොඩ එන්නට ඕනේ. ගොඩ එන්න නම් අපි සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ. ඒක සමගි වෙන්නට ඕනේ. සමගි වෙලා අපි ඒක වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට ගමන් කරන්න ඕනේ. මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ දේශපාලන ભેද, ඒ වගේ ಜಾති ආගම් ભેද අමතක කරලා ජාතියක් වශයෙන් නැගී සිටින්නම් අපි සමගියෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලකට අවතීන වෙන්නට ඕනේ. එහෙම අවතීන වුණොත් තමයි අපිට රට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. අද අපි දන්නවා 1948 දී අපි නිදහස ලබා ගන්න වෙලාවේ මේ රටේ සියලුම දෙනා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මේ සෑම කෙනෙක්ම එකතු වෙලා තමයි එදා නිදහස ලබා ගන්න කටයුතු කළේ. ඒ සමගි සම්පන්න භාවය නිසා තමයි අපිට නිදහස ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අද ජාතින් වශයෙන් අපි බෙදිලා ඉන්නෝ, ආගම් වශයෙන් අපි බෙදිලා ඉන්නෝ, ඊළඟට දේශපාලන පක්ෂ වශයෙන් අපි බෙදිලා ඉන්නෝ. මේ රට අමාරු වෙන්න තියෙන අවස්ථාවක වුණත් අපි මේවා මේ ભેද බීන දාවය අමතක කරලා එකතු වෙලා කටයුතු කරන්න අපි පෙළඹෙන්නේ නැති එක ගැන රටේ අවාසනාවක කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් එතුමා ප්‍රකාශ කළා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි
දෙකක් කාලයක් දෙනවා. අපි ආහාරය ගැන.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තවත් විනාඩි දෙකක් කාලයක් දෙනවා.
ඒ වගේම අපේ ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීම සඳහා දේශීය කෘෂිකර්මාන්ත දියුණු කිරීමගේ අවශ්‍යතාවය ගැන කතාලා. ඒ ඉතාමත්ම වැදගත්. මොකද අපි දන්නවා අපේ කෘෂිකර්මාන්ත ඉතාම පහළ මට්ටමකද තියෙන්නේ. ඔහුගේ කාලේ පොහොර ප්‍රශ්නේ වාගේ නිසා, ඒ වගේම වල් පැල ඇති කෘමි නාශක වැඩි රසායන ද්‍රව්‍ය වල හිගිය නිසා ගොවියන්ට තමුගේ ගොවිතැන් හරියාකාරය කරන්න ඒ ගොවිතැන් වලින් ඵලදායිතාවයන් ලබා ගන්න බැරි තත්ත්වයට පත් වුණා. ඒ නිසා අද හාල් හිගයක් තියෙනවා. අද පිටින් අපිට හාල් ගෙන්නල සිද්ධ වෙලා තියෙනවා. අපේ රට හුඟක් අවස්ථාවද මට මතකයි පරාක්‍රම රජුගෙන් කාලේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. 2013-14 වගේ කාලෙදිත් අපිට පුළුවන්කම ලැබුණා හාල් අතිරික්ත දෙයක්. එදා අපිට අපේ රටේ හාල් වැඩි වෙලා අද බැලුව සමහර විදේශ රටවල් වල මේ හාල් විකුණන්න රටවල් තියෙනවද කියලා. නමුත් අවාසනාවල අපේ රටේ නිෂ්පාදනය කරන හාල් පරිභෝජනයට ගන්නේ නැහැ හුඟක් රටවල්. ඒ නිසා අපිට බැරි වුණා මේ හාල් එදා විදේශ රටවලට විකුණන්න. එදා විදේශ රටවලට යවන්න අපනයන කරන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුණා. ඒ තරමට හාල් අපි නිෂ්පාදනය කළා මේ මෑත කාලේ. නමුත් අද වෙනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා හාල් හිගිය නිසා
ඔබතුමාගේ කාලය අවසන් වෙලා තිබෙනවා.
මට විනාඩි දෙකක් දෙන්න. එතකොට මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගැන අපි කතා කරා. මිසක් මට නම් පේන්නේ නැහැ බිම් මට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලා. අපි කෘෂිකර්මාන්ත දියුණු කරනවා නම් අත වශයෙන් ග්‍රාමීය ජනතාවට කෘෂිකර්මාන්ත යෙදෙන ජනතාවට අවශ්‍ය කරන පොහොර ටික, බීජ ටික, ඒ වගේම අනිකුත් රසායන ද්‍රව්‍ය මේවා ලැබෙන්න සලස්සන්නට ඕනේ. සැකයක් තියෙනවා ඒ අයට මේ පොහොර දෙනවා කිව්වට පොහොර දෙයිද කියලා. ප්‍රමාණවත් ප්‍රමාණය ප්‍රමාණවත් විදියට පොහොර නොදුන්නොත් ඒ අයට ගොවිතැන් හරියට කරන්න බැරි
නිසා. ගරුව තේනුක විදාරකගේ ඇමතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
බොහොම සුතිය මුරාසුරු මන්ත්‍රතුමනි. ගරු ජනාධිපතිතුමන්ගේ ඊයේ දිනේ තුවාගත කරපු වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ ආශ්‍රිතව කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ වගේම පහුගිය කාලය තුළ වකවානුව තුළ බලා සිටි පරිදි පසුබෑමක් ලක්වමින් පැවති ආර්ථික ක්‍රමකව 20-23 අගවර විට යම් සතුටදායක මට්ටමකට වර්ධනයක් ලබා ගන්න බව පුරෝගතනය කරමින් ඒ පිළිබඳ යහපත් පරිසරයක් සකස් කරමින් පවතින බවද ඒ ප්‍රකාශය අපගේද සතුට කරුණක් බවද ප්‍රකාශ කරන්න කැමැතියි. ලක්වාසී ජනතාවට ඒ තුළින් රජය පිළිබඳව හා ගරු ජනාධිපතිතුමාගේ රජය අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන ප්‍රසාදයෙන් කටයුතු කරනු නොවනු මානයි. ශ්‍රී ලංකාවේ ගෙවීමට තිබෙන ණය ප්‍රතිවිය ගත කිරීම පිළිබඳව කටයුතු කිරීමට කමිටුවක් ලෙස රැස්වීමක් එහි නායකත්වය නැතිනම් එහි සමසභාපතිත්වය දැරීමට ජපාන එකක වීම යහපත් තත්ත්වයක් බව ප්‍රකාශ කරන්න කැමැතියි. ජපාන් රජයේ ලෙසම මැදිහත් වීම තුල අප විසින් ණය ගෙවීම තිබෙන රටවල් රාජ්‍යයන් සමග සාකච්ඡා කර එම නම ණය ප්‍රතිවිය ගත කිරීමට එකගතාවට එළඹෙන බවද අපට පෙනී යනවා. එකගතාවයන් ජාත්‍යන්තර මූල අරමුදල පිළිගැනීම තුළින් ලක්කමින් ශ්‍රී ලංකාවට ආධාර දීමට කැමැත්ති. සිටින රටවල් රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන සංවිධාන මූල ආශ්‍රයේ රටේ ඉදිරි සංවර්ධන අවශ්‍යතාව සඳහාද අරමුදල් සපය නැති. ඒ වගේම ජපානය චීනය සමග අද අප රටේ ණය පිළිබඳ සාකච්ඡා කර එම ණය සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙල පිළිබඳව තීරණය කරනු ඇත. එය ප්‍රතිහුගත කරන ඇති බවද ගරු ජනාධිපති විභාගයේ ප්‍රකාශය තුළින් සන්නිවේදනය වුණා. ඒ සාධාරණීය ප්‍රතිඵලයක් වනු ඇතැයි සිතනවා. ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රතිපත්තියක සිටින අතර ජපාන රජයත් මැදිහත් වීම ඔස්සේ ඇතිවන ක්‍රියාදාමයේ හේතුවෙන් ඉන්දියාව රජය එම ප්‍රතිපත්ති නම්‍යශීල මෙන්ම ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් කරා පරිවර්තනය කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. දැනට විදේශීන් වෙන්ම වෙනත් ජාත්‍යන්තර මුල් අරමුදල් වෙතින් අපට ලැබෙන නියමිත ආධාර ණය මුදල් මෙරට පවතින උද්ධමනය අවම කරවට පිටුහලක් වනු ඇත. උද්ධමනය අවම කරවලීම උදෙසා මෙන්ම භාණ්ඩාගාරයට බරක් වී තිබෙන රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීම ඒවා ලාභදායි ව්‍යාපාර ආයතනයක් බවට පත්කිරීමට හැකිවන බව ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් කියවුණා. අපගේ අවධානය යොමු වෙන්නේ රාජ්‍ය ආයතන භාණ්ඩාගාර යැපෙන තත්ත්වයෙන් ඉවත් වී තම ආයතන කාර්යක්ෂමව වර්ධනය කරමින් එම ආයතනවලින් අපේක්ෂාව උපරිම මෙන් ඉටුකිරීමට යොමු කර ගැනීමට බව ප්‍රකාශ කරන්න යුතුව වෙනවා. මාසික වැඩිපුරින් වැඩ කරන ආකල්පයේ මිදී තම ආයතනයේ ලාභදායි ආයතනයක් බවට පත් කරමින් වැටුප ලබා ගැනීම සද්දක්වා එම ආකල්පයේ වෙනස සියලුම තරාතිරමකින් කොළ සේවය කරන සෑම දෙනාගෙන් අවධානය යොමු කළ යුතුයි තිබෙනවා. මීළඟ මහකන්නයට අදාළව සියලුම යෙදවම නිවැරදිව ලබා දී නිෂ්පාදන ක්‍රියාවලිය පවතින බාධා පනවා තිබෙන සීමා ඉවත් කරමින් කටයුතු කරවීමට බවට ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළින් දේශීය ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් පැවති අවධානය යොමු වන බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ අනුව ආහාර ද්‍රව්‍ය සඳහා විදේශයෙන් මෙනත් වෙතින් කරන ආයතන හා නිරායශයෙන්ම අඩුවෙනවයි සීමා වෙනවා. උද්ධමනය අවම කිරීම පිණිස මූලික පරිභෝජනය භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇතිකිරීම මෙන්ම නිෂ්පාදනයට පැවතින බාධා ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට යෝජනාව ඉතාමත් අගය කළ යුතු බව ප්‍රකාශ කරනවා. ආහාර ද්‍රව්‍ය ඇතම් අවශ්‍යතාව භාණ්ඩ මිල පාලනය කිරීම තුළ ආහාර ද්‍රව්‍යවල සුලභ බව හා වගේම පහසුවෙන් මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් ලැබෙනවා. පුලාසරණ මන්ත්‍රීතුමනි බිඳ වැටුණු බදු ආදායම නැවත වර්ධනය කරමින් බදු ආදායම 14% දක්වා වර්ධනය කිරීම තුළින් රාජ්‍ය ආයෝජන හැකියාව වර්ධනය වෙනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයෙන් කියවුණු ඔපෙක් සංවිධානය තුළ නිකුත් කර තිබෙන නිෂ්පාදනය අඩුකිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව ඒ තුළින් තෙල් මිල ඉහළ යාමටත් පවතින අවධානය මෙන්ම අපේ රටේ නැවතත් ඉන්ධන හිඟයක් පවතීමට අවධානය සහ සැලකිලීමට ගෙන කල්වේලා ඇතුව සැලසුම් සහගතව හා
උපක්‍රමශීලීව
කටයුතු කිරීමට යුතු බවද කියනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පැන නැගෙන සියලුම අර්බුදයන් විසඳාගත හැකිවන අයුරින් ක්‍රමිකව පියවර ගනිමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් සහනයක් ලබා ගැනීමෙන් ක්‍රමිකව සාර්ථක කරගෙන ඉන්නවා. ඒ වගේම ජපානයේ සමසභාපතිත්වයේ යුත්ව ණය ප්‍රතිවිකරණය කිරීමේ වැඩපිළිවෙල සූදානම්. ඒ මගින් අප ණයගත් රටවල් විශ්වාසය තහවුරු කරමින් ඉන්නවා. ඒ වගේම ආධාර ලබා දීම සූදානම්ව සිටිනවා. රටවල් අතර ලබා ගැනීමට පෙළඹෙන ප්‍රතිපත්ති බවට අපි ප්‍රතිවිගත වැඩසටහනක් යොදා ගනිමින් කටයුතු කරනවා. ඉන්දියාව තවදුරටත් ආධාර කිරීමේ ප්‍රතිපත්තික රඳවා තබාගෙන කටයුතු කරනවා. ඊට සමගාමීව මෙරට තුල කෘෂිකර්මාන්ත නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලිය රාජ්‍ය අංශ ආයතන භාණ්ඩාගාරයකට යැපෙන තත්ත්වයෙන් ඉපත් වූ ප්‍රතිවිකර ස්වයං සැපයුම් මට්ටමක ගෙන ඒමට කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ රජය ආදායම 14%කින් වර්ධනය
කරගෙන
කිරීමට කටයුතු කරමින් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සංවර්ධනය සඳහා කරන ආයෝජන මනා කල්පනා කරන කිරීමට පියවර ගනිමින් සිටිනවා. මේ තත්ත්වයෙන් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ රජය ක්‍රමිකව පැවති අවදානම සහගත තත්ත්වයේ රට මුදවා ගැනීමට පියවර ගනිමින් සිටින බවද ප්‍රකාශ කරන්න කැමැති මුලාසන්න මතුමේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළින් අන්තර්ගතව සුබ ලකුණු පිළිබඳ ජනතාවට දැනුවත් කිරීමට මේ විවාදයේ ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මන්නේ නැබව සුදු.
සුදි ගරුමත්තුමා ගරු අනුර ප්‍රියදර්ශනී අප මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
අපේ මුලාසනාරුර මන්ත්‍රීතුමනි, අද අපි කතා කරන්නේ අපේ රටේ කවදාවත් ඇති නොවුණු ආර්ථික අර්බුදයක් ගැන. මේ ආර්ථික අර්බුදය අපේ ජන ජීවිතේ දෙගොඩ තලාගෙන යනවා. ආණ්ඩු පක්ෂයෙන් මොන විදිහට කිව්වත් තාම අපේ ආර්ථිකය ගත්තොත් පසුපසට යමින් ඉන්නවා කියලා අපිට පිළිගන්න වෙනවා. ඒක ඉදිරියට යා යුතුයි, නමුත් ඒක යන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශවල හැමදාම ජනාධිපතිවා වෙන්න පුළුවන්, වෙනත් ඇමතිවරයෙක් වෙන්න පුළුවන් කියනවා හැමදාම. මෙච්චරක් නැහැයි කියලා. හැබැයි ආර්ථිකයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ගැනවත් අභ්‍යන්තර නොවන අනිකුත් ප්‍රතිසංස්කරණ ගැනවත් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්නේ නැත්තේ මේකේ තියෙන බියකරු බව නිසා. මං හිතන්නේ තමුන්නාන්සලා කවුරුත් දන්නවා මෙතන මුදල් නියෝජනේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ. එතුමා දන්නවා, එතුමා කියයිද දන්නේ නැහැ. අපේ රටේ තියෙන ආර්ථිකයේ තියෙන ඇත්ත බැරෑරුම්කම අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා වෙන් වෙන්න ඕනේ කියලා. නමුත් මේ කාරණාව තේරුම් අරගෙන මේකට අපි උත්තර හොයන්න ඕනේ. මට පේන දෙයක් තමයි විශේෂයෙන්ම අද තියෙන තත්ත්වය අනුව රජය සහ ජනතාව අතර විශාල පරතරයක් තියෙනවා. එක්කෝ ජනතාව රජය කියන දේ අහන්නේ නැත්නම් ජනතාවට ඇත්ත රජය කියන්නේ දෙකම තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ පරතරය කොහමද ඔගොල්ල හදාගන්නේ. අපි එක කාලෙක යෝජනා කෙරුවා සර්වපාක්ෂික රජයක් ගැන. මේක යෝජනා කෙරුවේ අපි ඔක්කොම දන්න නිසා මේකේ තියෙන භයානකම. නමුත් රජය කෙරුවේ මොකද්ද? පක්ෂවලින් එක එක්කෙනා ගත්ත මිසක් සැබෑ ලෙස මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ කොයි වෙලාවකත් එකතුන්නේ නැහැ. ගියා අයත් දන්නවා තමුන්ගේ තමන්ට ඡන්ද දීපු පක්ෂය අතහැරලා කියලා. ඇමති කමක් ගත්ත කියලා මම දොසක් කියනව නෙවෙයි. නමුත් මේ වගකීම අපි කොහොමද ඉටු කරන්නේ? ජාතික වශයෙන් විශාල ණයක් අපිට තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් විශාල ණයක් තියෙනවා. අපේ ආයතන ගණනාවක් පාඩු වෙනවා. අද රටේ ජනතාවට තමන්ගේ ජීවිතය ගෙවන්න බැරි මට්ටමටම ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙනවා. රාජ්‍ය සේවකයාටත් ගොවියටත් අනික් සියලු දෙනාටමත් අද රටේ ආර්ථිකය මුණ දෙන්න බැරි තරකට ඇවිල්ලා තියෙනවා. කරුණාකරලා කියලා බලන්න. මම දැන් වෙනදට වඩා දකිනෝ පාරේ යන අය දුර ගමන් යනකොට කෑම බීම හදාගෙන ගිහිල්ලා පාර අයින ගිහිල්ලා කනවා. කඩවල් වේලෙනවා. කඩේකට ගිහිල්ලා යමක් මිලදී ගන්න පුළුවන් ආර්ථික ශක්තියක් නැහැ. හැබැයි තමුන්නාන්සලා මේ ඔක්කොම දැකගෙන සියල්ලම හරි බවට ප්‍රකාශ කරමින් තව වැරදි ගමනක යන එක කරුණාකරලා නවත්තන්න කියලා මම කියනවා. තමුන්නාන්සලාට අවශ්‍ය නම් හැමෝගෙම සහාය කරුණාකරලා ජනතාවත් එක්ක
බද්ද
වෙන
ඇත්ත
කියන්න. මිනිත්තු පහකින් මට කියන්න බෑ. නමුත් මම කියන්නේ අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ මේ රජය ගැන මට කතා කරන්න තියෙන්නේ මේ රජයට ඇත්ත කියන්න බෑ කියලා. මොකද මේ ප්‍රශ්න ඇති කරපු අයත් ඕගොල්ලෙක් ඉන්නවා. ප්‍රශ්න ඇති කරන්න දායක වුණාත් ඔව් අතර ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අය එකතු කරගෙන රජය ගැන කවදාවත් ඇත්ත කියන්න බෑ. ජනාධිපතිතුමාට කොච්චර වමනා වුණත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු අනික් අයට කොච්චර වමනා වුණත් මේ ඇත්ත කියන්න බැරිකම නිසා ඔයගොල්ල සම්පූර්ණයෙන්ම සුරංගනා කතා දවස ගන්න මම මොවා ඉන්නවා. දැන් අපි දැක්කා කිව්වා ජපානයේ උදව් කරනවා කියලා. ජපානයේ විතරක් නෙවෙයි අනික් රටවල උදව් කරයි. හැබැයි ඒකට ඕන කරන වැඩපිළිවෙල හැදුවොත් කුමක්ද? හැම වැඩකම වංචාව දූෂණය පිළිබඳ ඉතාම වැදගත් තීන්දුව තමුන්නාන්සල ගන්න ඕනේ. හැම දෙයක්ම කටයුතු කිරීම රජයේ විනිවිද පෙන්න සුළුභාවයෙන් කටයුතු කරන්න ඕනේ. තමුන්නාන්සල රාජ්‍ය ආයතනයක් ගනුදෙනු කරනකොට, රාජ්‍ය සේවයක ගනුදෙනු කරනකොට ඒ විනිවිද පෙන්න සුළුභාවය ජනතාවට පේන්න ඕනේ. එහෙම පේන්නේ නැති තාක්කල් යම් කිසි ආකාරයක අඩුවක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් තමුන්නාන්සල නිර්මාණය කරන තාක්කල් කවදාවත් තමුන්නාන්සලයි ජනතාවයි අතර එකමුතුකමක් ඇති වෙන්නේ නැහැ. අපිත් ආණ්ඩු කරලා තියෙනවා, අපිත් රජයවල් ඉඳලා තියෙනවා. හැම වෙලාවෙම රජය සහ ජනතාව අතර එකමුතුභාවයක් ඇති කරන්න හැම වෙලාවෙම අපි වැඩ කෙරුවා. අද වෙලා තියෙන්නේ තමුන්නාන්සලට ජනතාව ළඟට ගිහිල්ලා කට ඇරලා කියන්න දෙයක් නැහැ. මොකද ප්‍රශ්නේ හදපු මිනිස්සුත් තමුන්නාන්සල ළඟ තාම ඉන්නවා. ප්‍රශ්නේ හදන්න උදව් කරපු ඇට්ටමියනුත් තව තමුන්නාන්සල ළඟ ඉන්නවා. අඩු ගානේ ඒ අය ඉවත් කරලවත් මෙන්න මේ දේ සම්බන්ධයෙන් අලුත් විදියට බලන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ නිසා නැවත සැරයක් ජනතාව ළඟට යන්න ඕන කියලා විවිධ දේශපාලන පක්ෂ කියන්නේ ඒ නිසයි. මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන මේ මහා ආර්ථික ව්‍යසනය මේ තාම පටන් ගත්ත විතරයි මේ දුක තවදුරටත් දුකක් බවට පත් නොකර ජනතාවට ඇත්ත කියලා බදු ගැසීමෙන් පමණක් මේකට උත්තර හොයන්න පුළුවන් කියන මිත්‍යාවෙන් මෑත් වෙලා මීට වඩා ප්‍රතිසංස්කරණවාදී ක්‍රමයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම්බේ විෂය භාර ඇමතිවරුන්ට මුදල් ඇමතිවරයාට ජනාධිපතිවරයාට මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි.
සුදී ගරු මන්ත්‍රීතුමා, ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මෙයාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඊයේ ජනාධිපතිතුමාගේ ඒ කතාව දැන් පස්සේ මේ ඇතිවෙච්ච මේ ලබා දීලා දෙන විවාදය ගරු සභාපතිතුමනි, මේ විවාදයේදී මතක් කරන්න ඕනේ පළවෙනිම කාරණේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයේ සම්බන්ධව ඇති වෙලා තිබෙන පනවපු නඩුව විභාග කරන්න. ඒ නඩුව විභාග කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු අගමැතිතුමා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා, ඊළඟට ආණ්ඩුවේ සම්පූර්ණම කැබිනට් එකට, ඊළඟට රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක්ට විරුද්ධව මේ පවරපු නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒක විභාග කරන්න ඕනේ කියලා ඒ නඩුව ඉස්සරහට ගෙනියන්න තීන්දුව කළා තියෙනවා. අපි දන්නවා ඒක හොඳ දෙයක්. සමහර විට මේ නඩුව හින්දාද අපි දන්නේ නැහැ බැසිල් රාජපක්ෂ මහත්තයා රටින් ගියේ. ඉතින් ආයි එයිද කියලාත් ෂුවර් එකක් නැහැ. මොකද මේ ආර්ථික අපරාධ සම්බන්ධව අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊයේ ඉදිරිපත් කළ තිබුණු මේ යෝජනාවෙත් රාජ්‍ය නිලධාරීන් දූෂණය හා වංචාව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලත් ඒ ඊයේ සම්මත කරපු යෝජනාවේ තියෙනවා. ඒතකොට රාජ්‍ය කියලා කියන්නේ පාලකයන්. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඊළඟට හිටපු මුදල් ඇමති අලි ශබ්‍රි මැතිතුමා, අද එතුමා විදේශ ඇමතිතුමා, නිවාඩ් කබ්‍රාල් මැතිතුමා, ඒක තමයි රාජ්‍ය කියලා කියන්නේ. ඊළඟට කැබිනට් මණ්ඩලය. ඒ සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ කියලා තමයි අද එක්සන් ජාතීන්ගේ මානව හිමිකම් කොමසමේ වාර්තාවේ පවා කියනවා රාජ්‍ය හා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව අද මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. ආර්ථික පැත්තෙන් ඒ ජනතාවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවල් ටික දී ගන්න ආණ්ඩුවද අපෝසත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අද මේක මානව හිමිකම් කොමිසමේත් කතා කරන තත්ත්වයට පත් වුනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මතක් කරන්න ඕනේ, දැන් අපි දන්නවා ඊයේ ජනාධිපතිතුමාගේ කතාවේදී ජනාධිපතිතුමා කිව්වා ජපානය උදව් කරනවා. එතුමා ලෝකයේ රටවල් ගැන කිව්වා. නමුත් අපි දන්නවා එතුමා මේ කියන ගමන් ජිනීවා නුවර යෝජනාව සම්මත වුණා. අපිට සහය දුන්නේ රටවල් 7යි. අපිට විරුද්ධව රටවල් 20ක් ඡන්ද දීලා තියෙනවා. අපිට රටවල් 20ක් ඡන්ද නොදී ඉඳලා තියෙනවා. දැන් තමුන්නාංශලගේ ගණන් අනුව සමහර විට 20 ඕගල්ලන්ගේ කොටට දාගන්න පුළුවන්. නෑ, ඒ ගිය පාරයි ඔය හිටපු ඔය දැන් ඉන්න අගමැතිතුමා ගිය පාර විදේශ ඇමති වෙලා ඇවිල්ලා මෙතන කිව්වේ ඒ 20යි 7යි එකතු කරාම අපිට 27ක් තියෙනවා කියලා එදා කිව්වා. හරි, ඒ හින්දා දැන් ඔය ඇබ්ස්ටේන් වෙලා තියෙන 20 මතක තියාගන්න හොඟාක්ම අපේ රටත් එක්ක ළඟින්ම වැඩ කරපු රටවල්. කියන්නේ අපේ අල්ලපු රට. තමුන්නාංශල කියන විදිහට තමුන්නාංශගේ ලොකු අයියා ඉන්දියාව. ඡන්දය වැලකී ඉඳලා ලොකු අයියා. ඊළඟට නේපාලය. අපේ සාක්කලා අපේ රට වැලකී ඉඳලා. ඊළඟට කටාර් රාජ්‍ය.
හුඟක් ළඟින්ම වැඩ කරන අරාබි රෝකේ රටවල් ඊළඟට ඉන්දුනීසියාව මැලේසියාව ඒ වගේ රටවල් විශාල වශයෙන් ඊළඟට එක්සත් අරාබි එමිර රාජ්‍ය මේ වගේ රටවල් ඔක්කොම වැලකී ඉඳලා තියෙනවා අපිට ඡන්දෙ නොදී. ඇයි ඒ? අපි ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි විශ්වාසය කඩ කරලා තියෙනවා. අපි විශ්වාසයේ ගොඩ නැගෙන විදියට අපි පෞගිය කාලේ වැඩ කරලා නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි. ඒතකොට ජපානය ඊයේ අපිට සහයෝගය දුන්නේ නැහැ. ඇයි ජපානේ සහයෝගය දුන්නේ නැත්තේ? ජපානය අපි පිළිබඳව අපිත් එක්ක ළඟින්ම වැඩ කරපු රටක්. ජනාධිපතිතුමාට බැරි වුණා සහයෝගය දෙන්න. ඇයි ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන කියනවා ජපානේ සහයෝගය දෙයි කියලා? තමුන් වහන්සේලාම තමයි ජනාධිපතිතුමාගේ එවකට අගමැති වෙලා ඉන්න කාලේ ඒ ගෙනාපු ලයිට් රේල්වේ ප්‍රොජෙක්ට් එක නැවත්තුවා ජපානේ. නවත්තලා ඒක චීනෙට දුන්නා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ නිමල් සිරිපාල් සිල්වා ඇමතුමාට අල්ල සිල්වයි කියලා ජපානයේ කොම්පැනියෙන් එතුමා අයින් කරා. අයින් කරාම වර්තමාන රනිල් වික්‍රමසිංහ ඇමතුමා ආයෙ එතුමා ඇමති මණ්ඩලයට දාගත්තා. ඉතින් ජපානේ උදව් කරයිද? දැන් අපි කොහොමද ලෝකෙට පෙන්වන්නේ අපි වංචාව දූෂණය නවත්තනවායි කියලා? මොකද්ද අපි ලබා දෙන උදාහරණ මොකද්ද? අපි ලබා දෙනවද? එහෙම එකක් නැහැ. එතකොට ලෝකයා තවම ඉන්නේ අවිශ්වාසයෙන්. ඒකයි අපි ඊයේ අපිට ලෝකයා අපිට ජය ගන්න ඊයේ බැරි වුණේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා දැන් ඊයේ ඒ යෝජනාවේ තිබුණා වැදගත් දෙයක්. හතරවෙනි පරායක මොකක්ද තියෙන්නේ? හතරවෙනි පරායකේ තියෙනවා පෞගියේ කාලේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ හා ආණ්ඩුවේ පාක්ෂිකයන්ට ප්‍රහාර එල්ලපු ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියලා තියෙනවා එක්සත් ජාතික සංවිධානයේ හතරවෙනි පරායකේ. දැන් මොකද්ද විදේශ ඇමතුමා කිව්වේ? විදේශ ඇමතුමා ගිහිලා එහෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා එතුමා කියනවා ඉඳගෙන අපි සියලු දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් අර පරණ කතාවට එනවා. අර පරණ බිල්ලෝ මවන කතාව මොකද්ද? රණවිරුවෝ දඩයම් කරන්න හදනවා. මේ රණවිරුවෝ අන්න ගන්දෙනේට ගෙනියනවා. ඕක මහින්ද රාජපක්ෂ මැතිතුමා පපුවේ ගගා කිව්වා විදුලි පුටුවට ගෙනියන්න හදනවා, විදුලි පුටුවට ගෙනියන්න හදනවායි කියලා. ඒ කතාව දැන්
විනාඩි දෙක කාලයක් තිබිලා.
ඒ කතාව දැන් කිසිම වැදගත්කමක් නැහැ. මේ යන්නේ හදන්නේ දැන් නැවත වතාවක් මේ පරණ තැටිය දාලා නැවත වතාවක් මේ රට පරණ තැනකට අරගෙන යන්න හදන්නේ. මුළු ජාත්‍යන්තරයේම අපේ රට කොන් කරන තැනකට මේ රට ගෙන යන්න හදන්නේ. ඒ හින්දා අපි විදේශ ඇමතුමාට කියනවා මේ රැවටිලිකාර කතා එහෙම නැත්නම් රාජපක්ෂලගේ අර පරණ මතවාද ගෙනල්ලා දාලා නැවත මේ රට විනාශ මුඛයට ගෙන යන්න එපායි කියලා අපි විදේශ ඇමතුමාට කියනවා. එතුමා අපි හිතාගෙන හිටිය ලෝකයේත් එක ගමන් කරන මිනිස්සෙක් කියලා. දැන් අපිට පේන්නේ එතුමා ලෝකයේත් එක ගමන් කරන්නේ නැහැ. එතුමාත් ඉන්නේ අර රාජපක්ෂලගේ මැටි අදහස් වල ඉන්න විදේශ ඇමතිවරයෙක් කියලා තමයි මට නම් පේන්න තියෙන්නේ. මොකද මම නම් ඉස්සර හිතුවේ යම් කිසි දියුණු මට්ටමක ඉන්න ලෝකයේත් එක යන්න පුළුවන් මිනිසියෙක් කියලා හිතුවා. නමුත් ඊයේ එතුමාගේ කතාව ඇහුවම අර පරණ කතාවම කියනවා. මේ කතාව අවුස්සල නැවත මේ රටේ ජාතිවාදය අවුස්සන්න එපා. ලෝකයා දිනා ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න. මොකද්ද ජාත්‍යන්තරයේ කියන්නේ? මානව හිමිකම් කොමිසම් කාර්යාලය අපිට මොකද්ද කියන්නේ? 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි බෑන් කීන් මැතිතුමායි ඒකාබද්ධ නිවේදනයකටත් සංකලා. මොකද්ද නිවේදනය? අපි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදනවායි කියලා කිව්වා. නුවරදී අසංකලා ඒක. නමුත් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. හැමදාම ජිනීවායකට ගිහිලා කල් ගන්නවා. හැමදාම ජිනීවායකට ගිහිලා බොරු කියනවා. බොරු කියලා ඇවිල්ලා අද වෙනකොට බෙල්ල ළඟට එහෙම නැත්නම් අපේ නාය ළඟට වතුර ටික ඇවිල්ලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේකෙන් ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට මුකුත් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න පුතාලට මුකුත් වෙන්නේ නැහැ. වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ඉන්න මිලියන 20කගේ ජනතාවගේ දුවදරුවන්ගේ අනාගතය තමයි අපි ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධකම නැති කරගෙන ඕන්ව අපි අනාථ කරන එක තමයි වෙන්නේ. ඒකයි අපි මේ වෙන්නේ. ඒ හින්දා අපි අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. අපි ආණ්ඩුවට කියනවා ජාත්‍යන්තර වශයෙන් අපිට තිබෙන ගරුත්වය, අපිට තිබුණ හැකියාව, අපේ රටේට තිබුණ වේ තිබුණ ආඩම්බරකම අද වෙනකොට තමුන්නාසල සීළු දේවල් නැති කරලා තියෙනවා. ජාත්‍යන්තරේ දිනා ගන්න පුළුවන් නායකයෙක් කියලා කුව රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්නකොට තමයි අද අපි ඡන්ද හතකට සීමා වෙලා තියෙන්නේ. ඇයි? ලෝකයා දන්නවා රනිල් වික්‍රමසිංහ අද මේ ආණ්ඩුවේ ජනාධිපති වෙලා හිටියත් එයා ඉන්නේ රාජපක්ෂලට යටත් වෙලා කියලා ලෝකයා දන්නවා. ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහව අද ගණන් ගන්නෙත් නැත්තේ. නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා යාපාලන අගමැති කාලේ ඉන්න කාලේ ලෝකයේ මීට වඩා එතුමාට වළංගුභාවයක් තිබුණා. මීට වඩා ලෝකයා එතුමාව පිළිගත්තා. අද ඒ පිළිගැනීම නැහැ. ඒ පිළිගැනීම නැති වෙලා තියෙන්නේ. ලෝකයාද දන්නවා, ජාත්‍යන්තරයේ දන්නවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අද පොහොට්ටුවේ එහෙම නැත්නම් රාජපක්ෂලගේ හිරකාරයෙක් බවට යාද පත් වෙලා තියෙනවා කියලා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්න කැමති මේ ජාත්‍යන්තරයත් එක්ක කරන මේ සෙල්ලම නවත්තන්න. මේ සෙල්ලම තුලින් විනාශ වෙන්නේ අපේ රටේ ජනතාවගේ අනාගතය, අපේ දුවා දරුවන්ගේ අනාගතය. ඒ හින්දා මීට වඩා සෙල්ලම් නොකර තමුන්වහන්සේලා ජාත්‍යන්තරයට ලබා දීපු ඒ පොරොන්දු ටික ඉෂ්ට කරමින් අපේ රටේ තිබෙන ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න වැඩ කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.